මිළඟට ගීතා හේරත් ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමියට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි මුලා සනාරුඩ මන්ත්‍රීතුමනි. අද දවසේදී විවාදයට ගනු ලබන්නේ 1958 අංක 29 දරන සත්ව පන්තට කරන ලද සංශෝධනයක් සහ ඒ වගේම 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල පනතට කරන ලද සංශෝධනයකට අදාළවයි අද දවසේදී විවාදය පැවැත්වෙන්නේ. ඉතින් එතනදිම විශේෂයෙන්ම මුලින්ම කියන්න ඕනේ සත්ව පනතට කරපු සංශෝධනයක් ගැන තමයි අද දවසේ කතා වෙන්නේ. මොකද සත්ව සුබසාධන පනත් කෙටුම්පතකුත් අපි ඉදිරියේදී සලකා බලන්න නියමිතයි. ඒ සම්බන්ධයෙන් කියලා යම් අවස්ථාවලදී කරුණු වටහාගෙන ඇති බව අපිට හැඟී ගියා. ඉතින් එතනදී සත්ව හිංසනය සම්බන්ධයෙන් ගත්තහම අපේ රටේ නීතිය අදාළ වන්නේ 1907 සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත. එතකොට සත්ව හිංසනය කියන කාරණයත් ආවරණය වන ආකාරයට, සතුන්ගේ සුබසාධනය කියන කාරණයත් ආවරණය වන ආකාරයට තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ සත්ව සුබසාධන පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් සලකා බලන්න. ඉතින් එතනදී තමයි අලි ඇතුන් සම්බන්ධ ගැටලු, ඒ සම්බන්ධයෙන් සමාජයේ යම් කතා බහක් ඇති වෙලා තිබෙන්නේ. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් අදහස් ලබාගෙන ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඒ පනත කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීමට අපි අපේක්ෂා කරනවා. නමුත් අද දවසේදී අපි කතා කරන්නේ සත්ව පනතට කරන ලද සංශෝධනයක් සම්බන්ධයෙන්. ඉතින් එතනදී ගත්තහම 58 අංක 29 දරන පනත අවස්ථා කීපයකදී සංශෝධනය වෙලා තිබෙනවා. මුල අසනාරුඩ මන්ත්‍රීතුමනි 1964 අංක 20 දරන පනතින්, ඒ වගේම 1968 අංක 10 දරන පනත, 1988 අංක 46 සහ 2009 අංක 10 කියන පනත්වලින් සංශෝධනය වෙලා තිබෙනවා. ඊට අමතරව තමයි අපි මේ සංශෝධනය ගෙන එනු ලබන්නේ. එතනදී විශේෂයෙන් කියන්න ඕනේ 58 වර්ෂය වෙනකොට අපේ සමාජය ගත්තහම කෘෂිකාර්මාන්තික සමාජයක්. එතනදී ගවයා කියන සත්වයා අපේ ජන ජීවිතයත් එක්ක බද්ධ වෙලා තිබුණා. ඉතින් එතනදී විශේෂයෙන්ම ඒ පනත සලකා බලද්දී ආවරණය වුණා ශ්‍රේෂ්ඨ 4ක් සතුන් ඝාතනය කිරීමට අදාළව, අනික් අතින් පරිපාලන දිස්ත්‍රික්ක අතර සතුන් ප්‍රවාහනය කිරීම, ඒ වගේම සතුන් හන ගැසීම සහ ඒ වගේම වගා භූමිවලට අනවසරයෙන් සතුන් ඇතුළත් වීම සම්බන්ධයෙන් වන නියාමනයන් සම්බන්ධයෙන් තමයි පනත 58 පනත ගෙනල්ලා තිබෙන. ඉතින් එතනදී විශේෂයෙන්ම කොටස් දෙකක් යටතේ සලකා බලද්දී එකක් ප්‍රවාහණය සහ අනික් එක සතුන් ගොවිපළවල් වලට අනවසරයෙන් ඇතුල් වීම සම්බන්ධයෙන්. එතනදී සතුන් ප්‍රවාහණය ගත්තහම සතා කියන අර්ථ නිරූපණය හරකා, එහෙම නැත්නම් ගවයා, එළ ගවයා, මී ගවයා කියන ගවයින් සම්බන්ධයෙන් පමණයි අදාළ වුණේ. එතනින් එහාට ගියහම නීති ප්‍රවාහණය සම්බන්ධයෙන් සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය වෙලා තිබුණා. එතකොට එක් තැනකින් තවත් තැනකට සතුන් ප්‍රවාහණය කරද්දී රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීමක් එතනදී සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන්ම ඌරා, එළුවා, බැටළුවා සහ කුකුලා කියන සතුන් පනතේ හතරවන කොටස, ඒ කියන්නේ අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් අදාළ වුණා. ඒක ඒ තත්ත්වයේ ඒ ආකාරයෙන් තියෙද්දී මෙතන අපි එතනින් එහාට ගිහිල්ලා සංශෝධනයක් කරන්න අවශ්‍ය වුණා. මොකද මේ සතුන් ප්‍රවාහනයේදී සිද්ධ වෙන රෝග ගවයින්ගෙන් විතරක් නෙමෙයි වෙනත් සතුන්ගෙනුත් සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි පහුගිය කාලවල අපේ රටේම අපි අත්විඳ දෙයක් තමයි අප්‍රිකානු සුකර වුණ රෝගය නිසා විශේෂයෙන්ම සුකර කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වුණා. සතුන් විශාල වශයෙන් මිය ගියා. ඒක එතනින් එහාට ගිහිල්ලා කැලෑවල ඉන්න සතුන් පවවල් ඌරන් පවා මිය යන තත්ත්වයකට පත් වුණා. ඉතින් මේ වෙනකොටත් ඒ බිඳ වැටිච්ච කර්මාන්ත නැවත නගා සිටුවා ගන්න නොහැකි අර්බුදයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් එවැනි තත්ත්වයන් තුල ගවයා කියන තැනින් ඔබ්බට ගිහිල්ලා පනතින්ම කලින් ආවරණය වුණු සතුන් වන, ඒ කියන්නේ ප්‍රවාහණයට අදාළ වුණේ මුලාසනාරුඩ මන්ත්‍රීතුමනි, එතනින් එහා ගිහිල්ලා ඌරා, එළුවා, බැටළුවා කියන සතුනුත් ප්‍රවාහණය, එහෙම නැත්නම් දෙක කොටසෙන් ආවරණය වෙන ආකාරයට මේ සංශෝධනයට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රගතිශීලී තත්ත්වයක් කියලා මම කියන්න කැමතියි. අපි කියන මතේ තවත් තහවුරු කරන්න අපිට පුළුවන්. විපක්ෂයේ මේ දක්වා කතා කරපු කිසිම ගරු මන්ත්‍රීවරයෙක් මේ පනත හොඳ නෑ කියලා කණු දැක්වීමක් කරේ නෑ. පනත සංශෝධනය හොඳයි කියන කාරණේ තමයි පැහැදිලි කරේ. ඉතින් විශේෂයෙන් අපි කියන්න ඕනේ අපි මේ වෙනි සංශෝධන ගෙනෙද්දී ලෝකේ අනිකුත් රටවල් අනුගමනය කරන ක්‍රමවේද ඒ විතරක් නෙමෙයි එතනින් එහාට ගිහිල්ලා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ රෙගුලාසි සහ ඒ ගයිඩ්ලයින්ස් වලට අනුව තමයි අපි මේ සංශෝධන ගෙනල්ලා තියෙන්නේ. ඉතින් එතනදී විශේෂයෙන් කියන්න ඕනේ දැන් මෙම නීති රීති මේ විදිහට විධිමත් කිරීම තුලින් ඒක අපේ රටේ සමස්ත ආර්ථිකයට බලපාන කාරණයක් වෙනවා. මොකද දැන් සුකර කර්මාන්තයේ බිඳ වැටීම පහුගිය කාලේ අපි දැක්ක තත්ත්වයක් වුණාට එතනින් එහාට මෙවැනි රෝග තත්ත්ව තියෙද්දි අපනයන ආනයන ඒ සීමාවන් වලටත් අපිට යම් යම් යටත් වෙන්න වෙනවා. විශේෂයෙන්ම මුක හා කුර රෝග ගත්තහම එම රෝග පාලනය කරන අනිකුත් රටවල් වල තියෙන දැඩි නීති රීති අනුව අපිට සමහර වෙලාවට ඒ රටකට අපේ රටේ භාණ්ඩයක් අපනයනය කරන්න අපිට නොහැකි වෙනවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට කොහුබත් ආශ්‍රිතව අපි අපනයනය කරනවා නම් ඒ රටේ තිබෙන ආනයන සීමාවන් අනුව අපේ භාණ්ඩ ඒ රටට ආනයනය කරන එක තහනම් කරන්න පුළුවන්. ඉතින් ඒ මම උදාහරණයක් කිව්වේ ඒ විදිහට ගත්තහම මේ අදාළ කර්මාන්තයට පමණක් නෙවෙයි එතනින් පිට ගිහිල්ලා සමස්ත ආර්ථිකයටම බලපාන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙවැනි ප්‍රවාහනයේදී මේ සතුන් ප්‍රවාහනයේදී රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මේක හොඳ සංශෝධනයක් කියලා මම කියන්න කැමතියි. අනිත් කාරණේ තමයි යම් ආකාරයක ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් මේ සෞඛ්‍ය සහතිකයක් ලබා ගන්න යාමේදී අපහසුතාවයන්ට පත් වෙනවා කියලා. ඉතින් විශේෂයෙන් අපි ඊට අදාළ පනත සංශෝධනයෙන් පසුව සම්මත කර ගැනීමෙන් පසුව ඒ රෙගුලාසි සකස් කිරීමේදී ඒ පිළිබඳව අපිට සැලකිල්ලට ගන්න පුළුවන්. මොකද ජනතාව අඩු වශයෙන් කියන්නේ අපහසුවට
කාලයක් ඔබතුමීට තියෙනවා.
ස්තුතියි. පත්වීම වැළැක්වීම තමයි අපේ අරමුණ. ඒත් එක්කම මං ඊළඟ අද දවසේදී කතා කරන අනිකුත් පනත ගැන ගත්තහම ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත ගැන ගත්තහම එතනදිත් විශේෂයෙන්ම ඒ අපි ගත්තහම ජල සම්පත් මණ්ඩලය ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව පළාත් පාලන ආයතන ඊට අමතරව ග්‍රාමීය ජල ව්‍යාපෘති වලින් ජල සැපයුම ලබා දුන්නත් අපේ රටේ ජනතාවට සුරක්ෂිත පානීය ජලය සියලු දෙනාටම ලැබෙනවාද කියන ගැටලුව තියෙනවා. මොකද එහෙම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ජනතාව වෙත සුරක්ෂිත ජල සැපයුමක් ලබා දීම වෙනුවෙන් අපි ආණ්ඩුවක් විදිහට කටයුතු කරනවා. විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමා ඒ සම්බන්ධයෙන් උදෑසන කරුණු පැහැදිලි කරද්දී දැනුම් දුන්නා පානීය ජන පුනරුදයක් ඇති කිරීම වෙනුවෙන් අපි කටයුතු කරනවා කියලා. එතනදී විශේෂයෙන් මම කියන්න ඕනේ මෙම සංශෝධනයේ තුලින් නීති විරෝධී ජල භාවිතය, ජල නාස්තිය, ඒ වගේම අනවසර සම්බන්ධතා සම්බන්ධයෙන් නීතිය ශක්තිමත් කරලා තිබෙනවා මේ සංශෝධන තුලින්. එතරදී දඩහා අය කිරීම ක්‍රමවේද සංශෝධනය කරලා තියෙනවා. ඉතින් ඒ ගැන ඇත්තටම අපි ඒක හොඳ ප්‍රගතිශීලී පනතක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ජලය සීමිත සම්පතක්. එතකොට අපි මේ සීමිත සම්පත ආරක්ෂා කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා සහ පිරිවැයක් දරලා තමයි අපිට මේ දේවල් ජනතාවට ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ නීති සංශෝධනත් ඇතුළත් කිරීම හොඳ තත්ත්වයක් කියන කාරණය මම මතක් කරන්න කැමතියි. ඉතින් ඒ වගේම උදෑසන සිට අපි ඒ විශේෂයෙන් විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලා අදහස් දක්වද්දී මේ 52 සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරේ නැහැ. වෙන වෙන කාරණා ගැන කරුණු මතක් කරේ. ඉතින් කාල වේලාව ප්‍රමාණවත් නොවන නිසා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීම කරන්න වෙලාවක් නැහැ. කොහොම නමුත් අවසාන වශයෙන් මම කියන්න කැමතියි අද දවසේදී විවාදයට ගන්න ලැබෙන මේ සංශෝධන දෙක ප්‍රගතිශීලී 52ක් වශයෙන් මෙම ගරු සභාවට මතක් කරමින් මගේ කතාව මම අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය.